SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ ශාස්ත්‍රයේ මෙන්ම විවිධ ශාස්ත්‍රවල ආයෝජනයන්ට පෙළඹෙනවා. නමුත් කොටස් වෙළඳපොළ ආයෝජනයට යම් මැලිකමක් මෙන්ම යම් බියක්ද දක්වනවා කියලා අපි හිතනවා. ඉතින් ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ මෙන්ම ලෝකයේ වෙනත් කොටස් වෙළඳපොළවල් වල ආයෝජන සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. ඉතින් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි සම්බන්ධ කරගත්තා වික්ටෝරියා ප්‍රාන්තයේ කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු මෙන්ම මුදුකාංග නිර්මාණකරුවෙකු ලෙස සේවය කරන චරිත් බණ්ඩාර. ඉතින් අයබෝන් කියලා පිළිගන්නවා චරිත් ඔබව අපේ SBS සිංහල වැඩසටහනට.
අයබෝන් දිනේෂ්.
ඔව් චරිත්, ඉතින් ඔස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ ශ්‍රී ලාංකිකයින් නිවාස හා දේපළ ශාස්ත්‍රයේ ආයෝජනයන්ට යොමු වෙනවා. කොටස් වෙළඳපොළ වැනි ආයෝජන සම්බන්ධයෙන් ආයෝජන වලට යොමු වීමේ යම් අඩු ප්‍රවණතාවක් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස අපිට කියන්න පුළුවන්ද?
ඔව්, ඇත්තටම දිනේෂ්, ඒ පිළිබඳ ගත්තාම විශේෂයෙන්ම නිවාස සම්බන්ධයෙන් අපි ගත්තාම ගොඩක් දෙනෙක් ඒ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා. ගොඩක් දෙනෙක් කිව්වහම ඇත්තටම ATO එකේ දත්තවලට අනුව ගත්තොත් එහෙම 10%-15% අතර ප්‍රමාණයක් තමයි නිවාස ඉන්වෙස්ට්මන්ට් එහෙම නැත්නම් දේපළ ආයෝජනය සඳහා යොමු වෙලා තියෙන්නේ. ඒකෙදිත් ඇත්තටම දැන් ගොඩක් අය හිතන් ඉන්නවා තමන්ගේට ඉන්න ගන්න ගෙදරත් ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. ඒක එහෙම නෙවෙයි. මම මේ කතා කරන්නේ රෙන්ට් එකට දීලා ඒකෙන් ආදායමක් ගන්න ඉන්වෙස්ට්මන්ට් එකක් ගැන. ඉතින් එතකොට කොටස් වෙළඳපොළ ගැන කතා කරන්න ගත්තොත් එහෙම ඔව් ඒකට යම්කිසි අඩු ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම ඒ පිළිබඳ තියෙන ලිමිටඩ් නොලෙජ් එක සහ ගොඩක් අයගේ මතයක් තියෙනවා ඒක රිස්ක් එකක් කියලා. ඔව් ඒක රිස්ක් එකක් තියෙනවා. ඔය හරියට දන්නේ නැතුව ආයෝජනය කරන්න ගත්තොත් එහෙම හැම දෙයකම රිස්ක් එකක් තියෙනවා. ඉතින් මම හිතනවා අඩු වීමට ප්‍රධානම හේතුව ඒ පිළිබඳව තියෙන දැනීම අඩුකම කියලා.
ඉතින් කොටස් වෙළඳපොළේ ආයෝජනය ඇති වාසි සහ අවාසි ගැනත් අපි අපේ අසන්නන්ව දැනුවත් කරලා ඉමු.
ඔව්, ආසි සහ අවාසි කියන කැටගරි එකක් ගත්තොත් එහෙම අපිට කම්පයර් කරන්න වෙන අපිට රියල් ස්ටේට් එක කම්පයර් කරනවා කියලා අපි. එතකොට වාසි තමයි ඇත්තටම මේක රියල් ස්ටේට් එකට කම්පයර් කරද්දි ගන්න ලේසි, විකුණන්න ලේසි. එතකොට තියෙන ඇඩිෂනල් කෝස්ට් ගොඩක් අඩු. ඒ කියන්නේ ඉක්වෙනින් අපිට ලික්විඩ් කරන්න පුළුවන්, කෑෂ් වලට පත් කරන්න පුළුවන්. මොකද කොටස් වෙළඳපොළේ ට්‍රේඩින් දවස් වලට අපිට ගිහිල්ලා ගන්න පුළුවන්, විකුණන්න පුළුවන්. ඉතින් ඒකම ලෝ කැපිටල් එකක් පාවිච්චි කරලා අපිට මේකට එන්ටර් වෙන්න පුළුවන්. ඕක තමයි තියෙන ප්‍රධානම වාසිය. අවාසි පැත්තෙන් ගත්තොත් එහෙම ටිකක් රිස්කි. ඒතර හරි කම්පැනි වල ආයෝජනය නොකරොත් එහෙම ඇවිල්ලා කොටස් වල නැති වෙන්න පුළුවන්. ඒකම තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් ගත්තොත් එහෙම අපිට ලෙවරේජ් එක පාවිච්චි කරන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි සාමාන්‍යයෙන් පටන් ගන්න කෙනෙක්ට. ඒකම ද රියල් ස්ටේට් පැත්තෙන් ගත්තොත් එහෙම අපිට ගොඩාක් ටැක්ස් ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ ගොඩාක් වාසි දීලා තියෙන අනිත් එක ඒක කොලැටරල්. ඒක හින්දා බැංක් වලින් ණය ගැනීමේ පහසුවක් තියෙනවා. ඒ වගේ පැත්තකට ගියොත් එහෙම නමුත් ස්ටොක් මාකට් එකේ ටිකක් ඒ ගැන තියෙන සම්භාවිතාව අඩුයි. ඕවා තමයි ඇත්තටම මට පේන්න තියෙන වාසි සහ අවාසි.
හොඳයි චරිත්, ඉතින් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන ආධුනිකයෙකු ආරම්භයේදී ආයෝජනය සඳහා කොපමණ විතර මුදල් ප්‍රමාණයක් සූදානම් කරගත යුතුද කියලා අපි දැනගන්න කැමතියි.
ඔව්, මෙහෙමයි දිනේෂ්, ඒක ප්ලැට්ෆෝම් එකෙන් ප්ලැට්ෆෝම් එකට ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් එතකොට සමහරක් වෙලාවට ඩොලර් 100කින් පටන් ගන්න පුළුවන්, 500කින්, ඩොලර් 1000ට අඩු ප්‍රමාණයකින් පටන් ගන්න පුළුවන් ඔස්ට්‍රේලියාවට ට්‍රේඩ් කරනවා නම්. එහෙම නැත්නම් ඉතින් US යනවා නම් US වලත් සමහර ට්‍රේඩින් ප්ලැට්ෆෝම්ස් එලව් කරනවා. ඒක වගේ ගන්න සාමාන්‍යයෙන් හොඳ ප්ලැට්ෆෝම් එක, රිලයබල් ප්ලැට්ෆෝම් එක, අපි ට්‍රාන්සැක්ෂන් ෆීස් ගොඩාක් මඩුවෙන් එහෙම නැත්නම් නැත්තරම නැති ඒවා තියෙන ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඒ වගේ ඒවා කැපිටල් එක දාන්න ප්‍රවණ ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ US ඩොලර්ස් 25,000-50,000 අතර ප්‍රමාණයක් දාන්න ඕන පටන් ගන්න. ඒ වගේ එක එක ලෙවල් එකේ තියෙනවා. ඒක ඇවිල්ලා ඩිපෙන්ඩ් වෙනවා කොච්චර ප්‍රමාණයක් ඕනෙද කියලා. ඉතින් ආධුනිකයෙක් විදිහට පටන් ගන්නවා නම් ඇත්තරම පොඩි ලෙවල් එකෙන් පටන් ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ෆිගර් එකක් ගත්තොත් ඩොලර් 1000ට අඩුවෙන් පටන් ගැනීමේ හැකියාවක් තියෙනවා.
හොඳයි චරිත්, ඉතින් ඔබ සඳහන් කළා මේ මූලික ප්‍රාග්ධනය එකතු කර ගැනීම සම්බන්ධයෙන්. ඉතින් කොටස් වෙළඳපොළ ආයෝජනය සඳහා බැංක් වලින් ණය ලබා ගැනීමේ හැකියාවක් ඔස්ට්‍රේලියාව තුල තියෙනවද කියලාත් අපි දැනගන්න කැමතියි.
මෙහෙමයි. ඒක ඇවිල්ලා ඔයාට ණය ඩිරෙක්ට්ලි මේ බැංක් වල මේ කොටස් වල ඉන්වෙස්ට් කරන්න යනවා කියලා එල්ල ඔයා ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර් කෙනෙක් නෙවෙයි නං ඔයාට ණය ලබා ගැනීම හැකියාව ටිකක් අඩුයි. ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඒක ඩිෆරන්ට් කේස් එකක්. ඒකම ඔයාට පර්සනලි ණයක් අරගෙන ඉවරලා ඉන්වෙස්ට්මන්ට් කරන්න පුළුවන්. ඉතින් ඒත් හැබැයි Taman දැනගන්න ඕනේ මොකටද ඉන්වෙස්ට් කරන්න කියලා. රියල් ස්ටේට් වගේ නෙවෙයි ඇත්තම මේකට කොලැටරල් කල්ලෙලා ණයක් ගන්න ටිකක් අමාරුයි. ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. හැබැයි ප්ලැට්ෆෝම් එකක් ඔයාගේ ලෙවල් එකක් සහ රිස්ක් ප්‍රොෆයිල් එක අනුව ප්ලටෆෝර්ම් එකෙන් ඔයාට ණය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ප්ලටෆෝර්ම් ඩිපෙන්ඩන්ට්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම හොඳ ප්ලටෆෝර්ම් එකක් ගත්තොත් චාල්ස් ෂොබ් වගේ එකක්. ඒකේ ඔයා ලෙවල් 2 ලෙවල් 3 වගේ ඉන්වෙස්ටර් කෙනෙක් වෙනවා කියන්නේ රිස්ක් ප්‍රොෆයිල් එක වගේ ටිකක් ලොකුවට මේ තියෙනවා නම් එතකොට ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ලෝන්ස් තියෙනවා ඔයාට ලබා ගන්න පුළුවන්. ක්වොලිෆිකේෂන් එක වැඩි වෙන්න අවුරුදු ගාණක් යනකොට එක එක ප්ලට්ෆෝම්ස් වලින් ඔයා ඩිෆයින් කරනවා මොන කැටගරි එකේ ඉන්වෙස්ටර් කෙනෙක්ද කියලා. ඒ අනුව ඔයාට පුළුවන් ඒකේ ලෝන් වලට එලිජිබල් වෙන්න.
හොඳයි චලිත. ඉතින් බොහෝ අය හිතනවා තමන් ආයෝජනය කළ කොටස් වල මිල ඉහළ පහළ යාම මත කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් ස්ථිර ආදායමක් ගැන සම්පූර්ණයෙන්ම විශ්වාසය තියාගන්න අමාරුයි කියලා. අපිට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඔව් මෙහෙමයි. ඒක ඇවිල්ලා ඒක ඩිපෙන්ඩ් වෙනවා තමන් කොච්චර දුරට මේ සම්බන්ධයෙන් දන්නවද කියන. දැන් ඔය කොටස් මිල ඉහළ පහළ යන එක අනුව ඉන්වෙස්ට් කරන එකට අපි ගොඩක් වෙලාවට කියනවා ට්‍රේඩින් කරනවා කියලා. ඒතර ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරන්නේ ඒකට නෙවෙයි. ඇත්තටම ඉන්වෙස්ටර් ලොන්ග් ටර්ම් එතකොට ඒගොල්ල මාකට් එකේ ඔප්ෂන්ස් එතකොට ඩිරවේටිව්ස් ඒ කියන්නේ ස්ටොක් එක ප්‍රොටෙක්ට් කරන විදිහ එතකොට මාකට් එක උඩ ගියත් මාකට් එක ෆ්ලැට් ගියත් මාකට් එක ඩවුන් ගියත් ඒගොල්ලන්ට සල්ලි හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් එතකොට ගොඩාක් 80% විතර ඇමචර් ඉන්වෙස්ටර්ස්ලා තමයි මාකට් එක උඩ යන එකෙන් සල්ලි හොයන්න ට්‍රයි කරන්නේ. ඉතින් ඔව් ඇත්තට එහෙම කරන්න ගියොත් ඉතින් රිස්ක් එකක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඉගෙනගෙන හරියට කරන්න ගියොත් ඒක ඩිෆරන්ට්ම ස්ටෝරි එකක්. ගොඩක් වෙලාවට ඔයාට තේින්න ගන්නවා රයිට් මේ අවස්ථාවේදී මම මොකද්ද කළ යුත්තේ. ඒ වගේ ට්‍රේඩින් ස්ට්‍රැටජීස් තියෙනවා කරන්න පුළුවන් එක එක අවස්ථාවට අනුකූලව. දැන් ට්‍රේඩින් කරනවා කොහොම ස්ටොක් විතරක්ම නෙවෙයි ඇත්තටම අපි ගත්තොත් එහෙම අපිට කරන්සි උනා ට්‍රේඩ් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට මතකයි දැන් බ්‍රිටිෂ් එක්සිට් එක වෙලාවේ අපිට යුරෝ එකෙන් ගැලවෙනකොට අපිට මේක ප්‍රෙඩික් කරන්න බෑ. මේක උඩ යන්නත් පුළුවන් බ්‍රිටිෂ් පවුන්ඩ් එක පල්ලෙහාට යන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවා කොහෙට හරි මූවමන්ට් එකක් තියෙනවා. ඒ ලෙවල් එකේම රැඳෙන්නේ නැහැ කියලා දන්නවා. අන්නේ ඒ වගේ වෙලාවකට අපි මොනවද ගන්න ඕන ඇක්ෂන්ස්? ඒකම දැන් උදාහරණයක් විදිහට ඊට වැඩේ ගත්තොත් එහෙම දැන් 9/11 එක වගේ සිද්ධිය වෙච්ච වෙලාවේ අපි දන්නවා අනිවාර්යෙන් ස්ටොක්ස් වල මාකට් එක කඩා වෙනවා. නැත්තම් කොවිඩ් එන වෙලාවේ මාකට් එක කඩා වැටෙනවා කියලා. එතකොට ඒ වගේ වෙලාවට මොකද්ද කරන්න? එතකොට කොහොමද අපි එකෙන් හොයන්නේ ප්‍රොෆිට් හොයන්නේ කියන එක? අපි ඒක දැනගන්න ඕන.
හොඳයි චරිත. ඉතින් ඔබ සඳහන් කළා මේ ස්ට්‍රැටජීස් ඒ වගේම විවිධ අවස්ථාවලදී අපි කොටස් වෙළඳපොළත් සමග ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනය ඇති වැදගත්කම පිළිබඳව. ඉතින් අලුතින්ම කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න ඉන්න කෙනෙක්ට ඉතාමත්ම සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා අපි දැනුවත් කරලා ඉමු.
ඇත්තටම සැලකිලිමත් විය යුතු කරුණු කියන්නේ ඉතින් තමන්ගේ සල්ලි පාවිච්චි කරලා ඉන්වෙස්ට් කරනවා නම් ඉතින් ඇත්තටම රිස්ක් එකක් තියෙනවා. එතකොට මේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒකම සමහර ප්ලට්ෆෝම්ස් තියෙනවා. එතකොට ඔයා සයින් අප් කරනකොට දැනගන්න ඕනේ මොකටද ඔයා සයින් කරන්නේ කියලා. සමහර ලෙවරේජ් ඩීල්ස් ඔයා පාවිච්චි කරනවාට ඇත්තටම මේ ඉන්වෙස්ට් කෙනෙක් විදිහට පාවිච්චි කරන්න බෑ. දැන් ගොඩක් රෙගුලේටඩ්. නමුත් අපි තමු බැරි වෙලාවත් ඔයාට හම්බුණා කියලා ඒ වගේ වෙලාවක තමන්ගේ සියලුම දේපල වුණත් නැති වෙන්න පුළුවන්. ට්‍රේඩින් කවුන්ට් එකේ තියෙන සල්ලි වලට අමතරව මේ හරියට ලෙවරේජ් ඩීල් එකක් එකේන්ස් ගියොත් ඒක. ඉතින් හොඳම උදාහරණයක් තියෙනවා මම කියන්නම් කවුරු හරි ඉන්ට්‍රෙස්ට් ඉන්නම් බලන්න ට්‍රේඩින් ප්ලේසස් කියලා වෙලා මූවී එකක් තියෙනවා. ඒක බලන්න. එතකොට ඊට අමතරව මම හිතනවා ගොඩක් අයට අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් මොකද්ද මේ කතා කරන්න කියලා වචන සෙට් එකවත් අඩු ගන්න ඉගෙන ගන්න. ගොඩක් වෙලාවට බිග් ෂෝට් කියලා නම් මූවී එකක් තියෙනවා. ට්‍රේඩින් ප්ලේසස් වගේ මූවීස් කීපයක් තියෙනවා මේ ට්‍රේඩින්ග්ස් ගැන තියෙන මේවා. ඒවා හරිම ඉන්ට්‍රෙස්ටිං. ඉතින් එතකොට ඒක බලන්න ඇත්තටම බලලිවෙලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඇත්තටම කෝසස් තියෙනවා. ඉතින් දැන් උදාහරණයක් විදිහට ගොඩක් යුනිවර්සිටීස් ඔෆර් කරනවා. ඉතින් විශේෂයෙන්ම දැන් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එක වගේ ඔෆර් කරන මම පාඨමාලාව හැදෑරුවෙත් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ. ඉතින් එතකොට ඒ වගේ ගොඩාක් ඉන්ස්ටිටියුට් තියෙනවා මේ ට්‍රේඩින් පිළිබඳ දෙන එඩියුකේෂන් එක ගන්න පුළුවන් දැන්. ඉතින් එතකොට ඒක හරි තැනකින් ඉගෙනගෙන මේකට එන්ටර් වෙන එක තමයි කරන්න ඕනේ. එකම ඩෙමෝ account එකක් අරගෙන තමන්ගේ ෆිසිකල් සල්ලි පාවිච්චි නොකර මේක හොඳට ප්‍රැක්ටිස් කරලා ට්‍රේන් කරලා ඉස්සෙල්ලා හැම සිටුේෂන් එකක්ම හැන්ඩල් කරන්න පුළුවන් විදිහට තමන්ගේ අත්දැකීම් ටික අරගෙන තමයි ඇක්චුවල් ට්‍රේඩින් වලට එන්නේ. මගේ නම් මතය.
හොඳයි චරිත. ඉතින් අවසාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට පුංචි උපදේශයක් දෙන්න පුළුවන්ද? මේ ඕස්ට්‍රේලියාවේ සහ විදේශීයව ආයෝජනය කරන්න පුළුවන් හොඳම ශ්‍රේෂ්ඨ මොනවද කියලා?
ඔව් ඇත්තටම දිනේෂ් ආයෝජනයට උපදෙස්ක් කියලා කියන්නේ මම ඇත්තටම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් නෙවෙයි උපදෙස් දෙන්න. මොනවද ඉන්වස් කරන්න ඕන මොනවද ඉන්වස් නොකරන්න ඕනි කියලා මට ජෙනරල් ඇඩ්වයිස් එකක් විදිහට දෙන්න පුළුවන්. මිනිස්සු ඉන්වස් කරනවා බිස්නස් වල කොටස් වලඳ පොලේ, එතකොට රියල් ස්ටේට් එකේ ඔය අහලා ඇති. ඉතින් එකම එකෙන් ලාභ හොයනවත් ඔය අහලා ඇති. එකම ඔය අහලත් ඇති බිස්නස් වලින් පාඩු වුණා, කොටස් වලඳ පොලෙන් පාඩු වුණා, එතකොට නිවාස දේපල වෙළඳාම් මේ බිස්නස් එකෙන් පාඩු වුණා කියලා. ඉතින් ඇත්තටම උතන තියෙන ප්‍රශ්නය ඇවිල්ලා මේ ඉන්වෙස්ට්මන්ට් එකේ, එහෙම නැත්නම් ආයෝජනයේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, ඉන්වෙස්ටර්ගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඉන්වෙස්ටර් කොච්චර දුරට මේ සම්බන්ධයෙන් එඩියුකේටඩ්ද, එතකොට යාට සිටුේෂන්ස් කොච්චර දුරට හැන්ඩල් කරන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදිහට යාට බිස්නස් ඉන්කම් එකක් තියෙනවා මොකකින් හරි, එතකොට එයා කල්පනා කරනවා මේක ටැක්ස් ගෙවන්න ඕනේ. ඒකට ඒක මෙයාට තියෙන ලොස් එච් වෙලා තියෙන ස්ටොක්ස් ටිකක් මම මේ වෙලාවේ මේක විකුණලා මේක ඔෆ්සෙට් කරලා මොන හරි කරනවා, එතකොට ටැක්ස් එක අඩු කරන්නේ. එහෙම නැත්නම් ඒ වගේ කෑෂ් ෆ්ලෝ එක මැනේජ් කරන්නේ කොහොමද? එතකොට මැනේජ්මන්ට් එකේ මෙතන තියෙන සෑහෙන්න ලොකු දෙයක් මේ ආයෝජනය සම්බන්ධයෙන් ගත්තාම. ඉතින් එතකොට විවිධ වර්ගයේ ආයෝජන තියෙනවා. ඒ කියන්නේ එක එක පුද්ගලයන්ට හරියන ආයෝජන තියෙනවා. ඒ කියන්නේ සල්ලි හොයන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්කම් බේස්ඩ් ආයෝජන තියෙනවා. ඒකම ඇසට් ඇප්‍රීෂියේෂන්, ඒ කියන්නේ කැපිටල් ගේන්ස් පැත්තේ ආයෝජන තියෙනවා. එහෙම නැත්නම් සමහරක් අයට ටැක්ස් එකෙන් ක්‍රෙඩිට් ගන්න තියෙන ආයෝජන තියෙනවා. එක්ස්ප්ලොරේෂන් ක්‍රෙඩිට්ස් වගේ තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් තියෙනවා. ඉතින් එතකොට තමන්ට මොකද්ද සුදුසු කියන එක අනුව ඒ පිළිබඳ අවබෝධයක් නැත්නම් හොඳ ක්වොලිෆයිඩ් ෆයිනෑන්ෂියල් ප්ලෑනර් කෙනෙක් හම්බෙලා තමන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරලා එයාට උපදෙසක් ගන්න පුළුවන් මොන වගේ ඇසට් ක්ලාස් වලද එයා ඉන්වෙස්ට් කරන්න ඕනි කියලා. එහෙම නැත්නම් තමන්ට පුළුවන් තමන්ට ඉගෙනගෙන තමන්ට සුදුසු මොකද්ද කියන එක පිළිබඳ තේරුම් අරගෙන ඒකේ ඉන්වෙස්ට් කරන්න. ඒක තමයි මම නම් හිතන විදිහට හොඳම දේ. මොකද තව කෙනෙක් ඒක මැනේජ් කරත් තමන්ට ඒ දේවල් ටික කරගන්න පුළුවන්. ඒ කියන්නේ නම්බර්ස් එක තමන් වඩාත් හොඳ නම්, එතකොට තමන්ට අවබෝධයක් තියෙනවා නම් මොකද්ද මේ සම්බන්ධයෙන් කෙරෙන්නේ කියලා, අපිට පුළුවන් මේකේ ප්‍රතිලාභය වැඩි කරගන්න.
ඉතින් කොටස් වෙළඳ පොළ සම්බන්ධයෙන් යම් දැනුමක් සහ යම් අවබෝධයක් ඔබ වෙත ගෙනෙන්න අද දවසේ අපි උත්සාහ කළා. ඉතින් මේ සඳහා අද දවසේ අපත් සමග සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොටස් වෙළඳ පොළ ආයෝජකයෙකු මෙන්ම මෘදුකාංග නිර්මාණකරුවෙකු ලෙස සේවය කරන චරිත් බණ්ඩාර. ඉතින් අද දවසේ සාකච්ඡාවෙන් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි චරිත් අද දවසේ අපත් සමග සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි දිනේෂ් මේ වැඩසටහනට ආරාධනා කරලා.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්